Honorable Elan Vikramratna.
Suti. අද සභාවේ කල්තබන අවස්ථාවේ යෝජනාව මම ස්ථිර කරපු අතරේදී මේකේ අපි කතා කරන්නේ විශේෂයෙන්ම රජයේ ආර්ථික කල්මනාකාරීත්වයේ දුර්වලතාවය ගැනයි. එතකොට මේක කිසි ක්‍රමවේදයක් නැහැ. ඒ වගේම මේක කොහොමද කර්මාන්තවලට ව්‍යාපාරවලට බලපාන අයුරු. ඒ වගේම මේ විදිහට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ලංකාව වර්ගීකරණය කරලා තිනවා පහලට තමා තිබෙනවා ජාත්‍යන්තර හමුවේ ශ්‍රී ලංකාවේ විශ්වාසනීය දැඩි ලෙස පළඳු වී තිබෙනවා කියලා යෝජනාවේ තිබෙනවා. දැන් මම විශේෂයෙන්ම කතා කරන්න කැමති එක කරුණක් ගැන පමණයි. ඒක ඇවිල්ලා අපිට ණය ලබා ගන්නට නම් ආයෝජනය ලබා ගන්නට නම් අපි මේ විශ්වාසය ඇති කළ යුතුයි. ඒ කියන්නේ ශ්‍රේණිගත කිරීමේදී බලන්නේ ආර්ථික පදනම විතරක් නෙමෙයි බලන්නේ නීතියේ රාමුව තුළ රජයක් ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එකයි. දැන් අපි දන්නවා ළඟදී රියාජ් බතර්ඩීන් මහතාව හිරබාරයේ තිබිලා දීර්ඝ කාලයක් නිදහස් කරලා තිබෙනවා. ඒක ඒ නිදහස් කරලා තියෙන එක හොඳයි. මට අහන්න තියෙන ප්‍රශ්නය ඇවිල්ලා ඇයි මෙච්චර කල් චෝදනා නගලා ඒ අසත්‍ය නම් මෙච්චර කල් පුද්ගලයෙක් නිදහස් නම් මෙච්චර කල් ඇයි එතුමාව එහෙම හිරබාරේ තිබුණේ කියන එක. ඒ වගේම තවත් රැඳවියෙක් සිටිනවා මේ හිරබාරේ සිටිනවා. ඒ ඇවිල්ලා හිජාස් හිස්බුල්ලා කියන නීතිඥවරයා. ඔහුත් සිටිනවා දැන් මාස 6ක් විතර රිමාන්ඩ් බාරේ සිටිනවා අප්‍රේල් ඉඳලම සිටිනවා. ඔහුටත් එක එක චෝදනා අපිට මාධ්‍යයෙන් දකින්න ලැබෙනවා. හරිද? නමුත් ඇත්තටම සාක්ෂි නැත්තම් මේවා අසත්‍ය නම් ඔහු අහිංසක මිනිසෙක් වෙන්න පුළුවන්. ඇයි අහිංසක මිනිසෙක් මේ වගේ දිගටම තියාගෙන ඉන්නේ? අපි දන්නවා පොලිසිය වෑයම් කරලා තිබුණා ඔහු මේ දරුවන්ගෙන් අසත්‍ය ප්‍රකාශන අරගෙන මොහොව හිරගත කරලා දිගටම තබාගෙන යන්න. ඒ වගේම ඉන්ද්‍රිය කරුණක් ඉදිරිපත් කරලා තිනවා පොලිසියෙන් ඒ ඇවිල්ලා මේ කටා චැරිටි එක මේක ඇවිල්ලා ත්‍රස්තවාදයට මුදල් දුන්නා කියලා අදහසක්. මේක එමිර්තුමාගේ පූර්ණ්‍ය කටයුතු සංවාදනයේ ප්‍රධාන දෙයක්. ලෝක වටේම මේ කටා චැරිටි එක ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ වගේ කරුණු සත්‍ය නම් රජය ඒක පිළි අරගෙන ප්‍රකාශයක් කළ යුතුයි, අසත්‍ය නම් ඒක ප්‍රතික්ෂේප කළ යුතුයි. මොකද නැත්තං මේවා රජයට බලපානවා, මේවා ආර්ථිකයට බලපානවා, මේවා විශ්වාසයට බලපානවා. එතකොට ආයෝජකයන් වෙන්නට පුළුවන්, ණය දෙන ආයතන වෙන්න පුළුවන්, ඒවට බලපානවා. ඉතින් මම දැනගන්න කැමති කටා චැරිටි එකෙන් ආධාර පසුගිය කලක රජය ලබා තිබෙනවද කියන එකත් අපිට දැනගන්න අවශ්‍යයි. එතකොට නියමිත ක්‍රියාවලියේ අයිතිවාසිකම් පිළිබඳව රජය අනුගමනය කළ යුතුයි. Hijaz Hizbullah, the attorney at law, he has been denied the due process of law. That is what I just wanted to raise in this house, right? That he should be not denied it. He should be given access to his attorneys, but access should be given to the attorneys in confidentiality. He's been a young, very prominent attorney himself, right? And therefore, he should be not denied this. දැන් ඇයි මෙපමණ කාලයක් රැඳවෙක් ලෙස තබා ගන්නේ? උසාවියට චෝදනාවක් ඇයි යොමු නොකරන්නේ? ඇයි ඔහු සාක්ෂි නැත්තං? සාක්ෂි නැත්තං ඔහු පරීක්ෂණවලට බාධාවක් නෙමෙයි නං. ඇයි හිජාස් හිස්බුල්ලා මහතාව අපමත නිදහස් කරලා වෙන්නේ නැත්තේ? පුද්ගලයෙක් රඳාගත යුත්තේ ඔහු පරීක්ෂණවලට බාධාවක් වෙනවනම් පමණයි. නැත්තං රඳවාගත යුතු නැහැ. සාක්ෂි නැතුව දීර්ඝ කාලයක් පුද්ගලයෙක්ව තබා ගැනීම සුදුසු නැහැ. හරිද? ඒ නිසා සාක්ෂි පසුකලක හමුවේ කියන අරමුණෙන් බලාගෙන ඉන්න එක සුදුසු නැහැ. ඒක පොඩ්ඩක්වත් සුදුසු නැහැ. අපි දන්නවා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට වාග්ය වේතු පුද්ගලයන් අපි හරි අය හොයාගෙන යන්න ඕනේ. අනිවාර්යයෙන්ම හරි අයව අපි ගත යුතුයි. ඒ වගේම දැන් මුල ඉඳලාම හරිද අලුත් ජනාධිපතිතුමා ආපු දවසේ ඉඳලාම ආරක්ෂක ලේකම් ශානි අබේසේකර කියන CID එකේ හිටපු අධ්‍යක්ෂකතුමාව මාරු කළා. ඔහු නුවරට ඇරියා, පස්සේ ගාල්ලට ඇරියා. මේ ශානි අබේසේකර 1986 සබ් ඉන්ස්පෙක්ටර් කෙනෙක් හැටියට ඇවිල්ලා STF එකට බැඳිලා ඊට පස්සේ 1999 CID එකේ අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවට බැඳුණා. මට මතකයි අර කොළඹ නගර සභාවේ මන්ත්‍රී කෙනෙක් මරා දැමුණු අවස්ථාවේදී අර ඉම්තියාස් කියන මන්ත්‍රීතුමාව ඒ වෙලාවේදී අර නාවල නිහාල් කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළෙත් ඔහු. මේ වගේම මේ ශානි අබේසේකර යුද්ධයේ තියෙන කාර්යයේදී LTP එකේ ත්‍රස්තවාදී ශෛලිය සොයාගත්තා. විශේෂයෙන් මතක් වෙන කරුණක් ඇවිල්ලා කැලණිතිස්ස බලාගාරයට පහරක් දෙන්න යන අවස්ථාවේදී
Honorable member, you have 2 more minutes.
ඒ ඔහුව ඒ අයව ත්‍රස්තවාදීන් අධිකරණයේ අපරාධකරුවන් හැටියට 35 දෙනෙක් ඉදිරිපත් කළා. අපරාධකරුවන් හැටියට පෙන්වන්න පුළුවන් වුණේ මොහුගේ ක්‍රියාවලිය නිසා. ඉතින් 2017 මොහු SSP තනතුරට පත් වෙලා අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක හැටියට පත් වෙනවා. ඉතින් මට රටම පුදුම වුණා. මොහු අර බැඳුම් කරේ වෙලාවේදී මේ අර්ජුන ලෝෂස්සුයි කසුන් පලිසේනයි ඒ පර්පෙචුවල් ට්‍රෙෂරිස් එකේ අය අත්අඩංගුවට ගත්තා දේශපාලන අධිකාරියට කිසිම දැනුම් දීමක් නොතුව. වෘත්තීය මට්ටමෙන් ක්‍රියා කරපු පුද්ගලයෙක් මේ ශානි අබේසේකර කියලා කියන්නේ. ඉතින් මේ වගේ වෘත්තීය මට්ටමෙන් ක්‍රියා කරන පුද්ගලයන් වෙනුවෙන් අපි පෙනී සිටින්න ඕනේ. මොකද මේ නැත්තම් අපේ නිලධාරීන් බය වෙන්නට යනවා. ඔහුට පඩිපත ලැබිලා නැහැ. මොහුගේ බිරිඳ ඉන්නවා, දියණිය ඉන්නවා, පුතෙක් ඉන්නවා, පඩිපත එදා ඉඳලා අද ලැබිලා නැහැ. මොහු හොරෙක් නම් හොයලා බලන්න ලේසි. මොහුගේ බැංකු ගිණුම් බලන්න පුළුවන්, මොහුට නිවාස තියෙනවද බලන්න පුළුවන්, ගෙවල් දොරවල් තියෙනවද කියලා බලන්නට පුළුවන්. මේක කොහොම පහසු දෙයක්. SI මෙන්ඩිස් ගිහිල්ලා මහේස්ත්‍රාත් උසාවියට කිව්වා මේ CCD ASP නෙවිල් ද සොයිසා ඇවිල්ලා බලකලා කියලා බොරුවක් කියන්න කියලා ශානි අබේසේකරව අත්අඩංගුවේ තබා ගන්න. එතකො නැත්තම් මේ ASP නෙවිල් දිස්සවිසාව අත්අඩංගුවට ගන්නවා කියලා. දැන් මේකේ සාධාරණත්වයක් තියෙන්න ඕනේ. සාධාරණත්වයක් නැත්තම් කවදාවත් නිර්භීත ස්වාධීන පිරිසිදු රාජ්‍ය නිලධාරි කෙනෙක්, පොලිස් නිලධාරි කෙනෙක්, රහස් පොලිසිය වැඩ කරන කෙනෙක් කවදාත් ගන්නේ නැහැ. නෑ මම 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 කියන්න හේතුව මේකයි.
We all had to defend justice and democracy. There is no question about it. But we must respect the law of this country.
Honorable Iran Vikramadna.
නිසා මට ඒකට පිළිතුරු දෙන්න තියෙනවා. මම පිළිගන්න මම කියපු දෙයක් උසාවියට විරුද්ධව මම කිව්වේ නැහැ. මම මෙතන කතා කළේ අපි කතා කළේ නැත්නම් සාධාරණයක් ඉතු වෙන්නේ නැහැ. යාබස් ඩීල් එක වුණ වෙලාවේදී අත්අඩංගුවට දෙන්නේ ගත්තා. ඒක ගත්තේ පිටරට පරීක්ෂණයක් කළා පිටරට උසාවියෙන් කියපු නිසා. නැත්නම් අපි කියන්නේ නැති හොර සාක්ෂි මේ රටේ හැදුවා මේ වගේ දේශපාලන කරුණක් නිසා අපි මේක ක්‍රියා කළේ නැහැ කියලා. දේශපාලනීකරණයෙන් තොරව මේක වෙන්න ඕනේ. එනිසා ශානි අබේසේකර ගැන හොයලා බලන්න, ඔහුගේ පඩිපත දෙන්න. ඒ දරුවන් වගේ කියන්න බෑ. තාත්තා මොනවා කළා දරුවන් වගේ කියන්නට බෑ. එනිසා ශානි අබේසේකර ගැන හොයන්න කියලා මම ඉල්ලනවා. බොහොම ස්තුතියි කාලය ලබා දුන්නට.
Honorable Mahinda Ananda Althukamage, you have 13 minutes.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හැමදාම මගේ මිත්‍ර රාජ්‍ය අමාත්‍යතුමාගේ කතාවෙන් පස්සේ තමයි කතා කරන්න වෙන්නේ මට. ඊයේත් එහෙමයි. ඉරාන් වික්‍රමරත්න ඇමතිතුමා කතා කරන්නේ හරියට බුදු වෙලා වගේ. එතුමට අමතක වෙලා ඇති, එතුමා රාජ්‍ය මුදල් අමාත්‍යවර හැටියට ඉඳද්දී යහපාලන ආණ්ඩුවේ මෙරටේ අධිකරණයේ ස්වාධීනත්වයේ තියාගත්ත හැටි. එතුමට මතක ඇති එතුමාගේ ආදරණීය නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක අරලියගහ මන්දිරයේ නීතිපතිවරයා ගෙනෙල්ලා පොලිස්පතිවරයා ගෙනෙල්ලා නඩු අහලා මිනිස්සුන්ට නඩු දාලා හිරේ දාපු හැටි. තමුන්නාන්සේලාට මතක ඇති, ඔබතුමාට මතක ඇති. ඒ විතරක් නෙවෙයි, ඇමරිකාවට නඩුකාරයෝ යවලා ඒ නඩුවල තොරතුරු අහලා තමුන්නාන්සේලා ඒ කනදුරු කරපේට තමුන්නාන්සේට අමතක වෙලා ඇති. ඒ නිසා තමුන්නාන්සේලා මේ හීනෙන් වැරදිලා වගේ තමුන්නාන්සේලා කතා කරනවා. පහුගිය කාරේ තමුන්නාන්සේ මං කිව්වනේ වැඩිය කෑ ගහන්න එපා, ඔයාට කොළඹ ලයිස්තුවෙන් ඡන්දෙ ඉල්ලගන්න බැරි වුණානේ. ඉල්ලුවා නම් පරාදයි. ඔයාට බෑ කොළඹ මරණාධාර සමිතියකට ඉල්ලන්න. ඔයාට බෑ සුබසාතර සමිතියට ඉල්ලන්න. ඔයාට බෑ ප්‍රාදේශ සභාවට ඉල්ලන්න. ඒ නිසා කතා කරන්න එපා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා කතා කරලා කිව්වා මේ රිෂාඩ් අමතිවරයාගේ සහෝදරයා නිදහස් කිරීම පිළිබඳව. ඔබතුමා ඒ කරපු සිද්ධිය නිසා තමයි නියෝජ්‍ය පොලිස්පතිවරයා මාරු කරලා තියෙන්නේ. ඒ පිළිබඳව දැන් පරීක්ෂණ පැවැත්වෙනවා. දබතුමා හිස්බුල්ලා කියන මේ මේ නීතිජවරය ගැන කතා කරනවා. ඔහුට අවශ්‍ය සියලු පහසුකම් තියෙනවා නීතිජන්න කතා කරන්න පුළුවන්. ඕන දේවල් තියෙනවා. අපි දන්නවා තමුන්නාසෙලා මේ කතා කරන්නේ ඇයි? තමුන්නාසෙලා තමයි මේ තමුන්නාසෙකයි කතා කරන්නේ. ඒවට උදව් කරපු මිනිස්සුන්ට තමුන්නාසෙ කතා කරනවා. තමුන්නාසෙ ඒගොල්ලන්ට පක්ෂ දෙනවා. තමුන්නාසෙ කතෝලිකයේ කැටියට
තමුන්නාසෙ කතෝලික සර් ඔහු පාර්ලිමේන්තුව නොමග යවනවා.
මේක ප්‍රශ්න
සර්, මේක කියන්න ඕනේ සර්.
හොනරබල් මහින්දානන්ද
යා තමුන්නාසෙ කතෝලික නෙවෙයි. තමුන්නාසෙ ආලෙලුයා.
තමුන්නාසෙ හොනරබල් එරන් වගේ
කතෝලික ජනතාව දහස් ගාණක් ඝාතනය කරපු මිනිස්සු බේරගන්න කතා කරනවා. ඒ වෙනුවෙන් කතා කරනවා තමුන්නාසේ.
He is misleading the house sir. කතා කරන්නේ සර්, කතා කරන්නේ සර්, මේ නොමග යවනවා අපි උදව් කළා කියලා. අපි උදව් කළේ නැහැ, කාටවත් උදව් කළා නැහැ. අපේ නැති වෙලා තියෙන්නේ කතෝලික කිතුණු බෞද්ධ යාළුවෝ නැති වෙලා තියෙන්නේ.
මොනබල් මහින්දානන්ද
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම කියන්නේ තමුන්නාසේ කතෝලිකෙක් වෙලා කතෝලික කිතුණු ජනතාවගේ පල්ලිවලට ගහපු මිනිස්සු රකින්න රිෂාඩ්ගේ මල්ලි වෙනුවෙන් කතා කරනවා. තමුන්නාසේ හිස්බුල්ලා වෙනුවෙන් කතා කරනවා. තමුන්නාසේ කතෝලිකෙක්ද? තමුන්නාසේ කතෝලිකෙක්ද? ලැජ්ජයි. සමස්ත කතෝලික ජනතාව පල්ලිවලට ගහලා ගිනි තියලා නිරෝෂන් නැමැතිතුමා අපේ මන්ත්‍රීතුමා ඔතන ඉඳගන්නත් එපා. ඉඳගන්නකොට තමුන්නාසේට හොඳ නැහැ. මේ වගේ පුද්ගලයෝත් එක්ක ඉඳගන්න එක නිරෝෂන් නැමැතිතුමා ඔබතුමාට කියන්න ඕනේ. ඒ නිසා ඉඳගත්තොත් තමුන්නාසේට එතන තමුන්නාසේට බෞසිද්ධ වෙනවා. ඔබතුමාට ඒක කියන්න ඕනේ. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, මම මාතෘකාවට එන නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට කියන්න ඕනේ.
හොනරබල් නිරෝෂන් පෙරා,
ඔව් මගේ නම සඳහන් කරා. පළවෙනිව ඔබතුමා කරුණු දන්නේ ඉරාන් නැමැතිතුමා කියන්නේ කතෝලිකයෙක් නෙමෙයි. එතුමා
ක්‍රිස්තියානි.
එතින් කතෝලික කියලා කියන්නේ
එතුමා
හරියට
නෑ. ඔබතුමා අහගෙන ඉඳිය නැද්ද? මම කිව්වේ එතුමා ක්‍රිස්තියානින්ද තමයි කතෝලිකයට ගහන්නේ. ඒක තමයි මම කිව්වේ.
This is not a point of order.
නියෝජ්‍ය කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි,
හොනරබල් නිරෝෂන් පෙරා,
දැන්
තමුන්නාසේලගේ තමුන්නාසේ මේ පාස්කු අහන්නකෝ. තමුන්නාසේට ප්‍රාස්කු ප්‍රහාරයට ගහනකොට තමුන්නාසේ කිතුණු ජනතාව වෙනුවෙන් හිටගත්තනේ. ඔබතුමා හිටගත්තනේ. කතෝලික ජනතාව වෙනුවෙන් ඔබතුමා හිටගත්තනේ. දැන් හිටගන්නකොට ඒකට ගහපු මිනිස්සු රකින්නවනේ. අරයා රකින්නවනේ. එයා කියනවනේ මේ බදුදීන්ගේ මල්ලිට උදව් කරන්න එයා අපදුන්නා මේ කඩ යනවනේ ක්‍රිස්තියානි කියලා. එහෙම කඩ යන්න එපා. කතෝලික ජනතාව වෙනුවෙන් එහෙම කරන්න එපා. තමුන් නාශ කරන්නේ අපේ ආගම හැටියට ආනන්දරිය පාප කර්මයක්. හරි, මිනිස්සු මරපු මිනිමරුව රකින්නවා. හිස්බුල්ලාට අපදෙන්න කියනවා. හිස්බුල්ලාට අප නෙමෙයි දෙන්න බලාගෙන ඉන්න තමුන් නාශේ. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, මම මාතෘකාවට එන්න නියෝජ්‍ය කතානායකතුමනි. අද දිනේ නියෝජ්‍ය කතානායකතුමනි, අපේ හර්ෂද සිල්වා ගරු මන්ත්‍රීතුමා අද ඉදිරිපත් කරපු යෝජනාව, එතුමාගේ යෝජනාවේ එතුමා විශේෂ අවධානය යොමු කරලා තියෙන්නේ අපේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය පිළිබඳ, අපේ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව, ඒ වගේම අපි ආනයන නැවැත්වීම පිළිබඳව. මේ තමයි ඉදිරිපත් කරලා තියෙන එතුමාගේ යෝජනාව. අපේ හර්ෂද සිල්වා මහත්තයාගේ කතාව අහගෙන ඉඳියාම එතුමා කතා කරේ තාත්කර මේ ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳව. දැන් එතුමාලට අවශ්‍ය වුණා. හැබැයි යෝජනාව ගෙනාවු එක්කෙනත් පාර්ලිමේන්තුවේ නැහැ. හැබැයි එතුමා ගෙදර ගිහිල්ලා යෝජනාව ගෙනෙල්ලා. එතුමා මගේ පන්ති මිත්‍රයා. හැබැයි එතුමා යෝජනාව ගෙනාලා ජාත්‍යන්තර ආර්ථික කළමනාකරණය අපේ රටේ බදු ගැන කතා කරලා එතුමා කතාව අවසන් කරේ තනිකරම ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳව. දැන් මේ ජාත්‍යන්තර ගිවිසුම පිටිපස්සේ එතුමා එන්නේ MCC ගිවිසුමට. ඉතින් අපි ආණ්ඩුවක් හැටියට අපි ඔබතුමාලගෙන් අහනවා, තමුන්නාසල MCC ගිවිසුම අපිද ගැව්වේ? අපිද ගෙනාවේ? කොහෙද කැබිනට් එකේ තමුන්නාසල ඉඳී ගල්ලිබ්බෝ වගේ කටවල් වාගෙන ඉඳියා? දැන් මෙතන MCC ගිවිසුම් ගැන කතා කරනවා. ඒ නිසා වගකීමෙන් අපි ඔබතුමාලට කියනවා, ජාත්‍යන්තර ගිවිසුම් ගැන තමුන්නාසල කලබල වෙන්න ඕනේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මේ රටේ ඒකීයභාවයට, මෙරටේ ජාතික ආරක්ෂාවට හානි වෙන කිසිම ගිවිසුමකට අපේ ආණ්ඩුව බැඳිලා නැහැ. අපේ ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ කියන එක ඔබතුමාලට කියනවා. ගරු මුලසෙනේ සභාපතිතුමනි, අද හර්ෂද සිල්වා මෙතුමාගේ යෝජනාව ගත්තාම සම්සිප්තයක් ඇති. එතුමා කියනවා නිසි බදු ප්‍රතිපත්තියක් නොමැතිකම මේ ආණ්ඩුවේ. ඊළඟට එතුමා කියනවා රජයේ ආදායම් නිසි ආරයට කළමනාකරණය කරන්න නැහැ කියලා මේ ආණ්ඩුව. ඒ වගේම බාණ්ඩ ආනයනය කිරීම නැවැත්වීම නිසා මේ රටට වෙච්ච හානිය ගැන තුමා කතා කරනවා. ඒ වගේම ණය ගවන්න බෑ මේ ආණ්ඩුවට සල්ලි නැහැ කියලා තුමා චෝදනා කරනවා. ඒ නිසා මුලින්ම අපි කියන්න ඕනේ අපේ හිතමිත්‍ර හර්ෂද සිල්ලා මැතිතුමාට ඔබතුමාලගේ ආණ්ඩුවයි අපේ ආණ්ඩුවයි කියන ආණ්ඩු දෙකක් මේක ඔබතුමාලා ඉස්සෙල්ලා හොඳින් මතක තියාගන්න ඕනේ. තමුන්නාස්සලගේ ප්‍රතිපත්තියයි අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි දෙකක්. තමුන්නාස්සල එක හොඳට මතක තියාගන්න. ඔබතුමාලා බටහිර ධනේශ්වර ප්‍රතිපත්තියක් තමයි තමුන්නාස්සලගේ ආණ්ඩුව යටතේ. තමුන්නාස්සලගේ පක්ෂයේ ප්‍රතිපත්තිය බටහිර ධනේශ්වර ප්‍රතිපත්තියක්. අපේ තියෙන දේශීය ස්වයංපෝෂිත ආර්ථිකයක් හදන ප්‍රතිපත්තියක්. ඉතින් අපි අතර තියෙනවා මත දෙකක්. එනිසා ඔබතුමාලගේ ආර්ථික වැඩපිළිවෙලයි අපේ ආර්ථික වැඩපිළිවෙලේ කොහොමත් වෙනසක් තියෙනවා. දැන් තමුන්නාස්සලා කිව්වේ මොකද්ද? පහුගිය කාලේ මෙරටේ කිසිදු ආර්ථික ප්‍රතිසංස්කරණයක් වුණේ නැහැ කියලා කිව්වා. ඒකට හොඳම දේ කරේ තමුන්නාස්සලා කිව්වා පහුගිය කාලේ බදු ප්‍රතිපත්තිය තමුන්නාස්සලා ගෙනාවා. මොකද්ද ඔබතුමාලා ගෙනාව බදු ප්‍රතිපත්තිය? තමුන්නාස්සලා මිනිස්සුන්ට කණපැලෙන්න බදු ගහලා ඒකද මෙරටේ බදු ප්‍රතිපත්තිය? ඒකද මෙරටේ තියෙන ආර්ථික ප්‍රතිසංස්කරණය? ඒ නිසා මුලසනේ සභාපතිතුමනි අපි දැක්කම මම තමුන්නාස්සලාගෙන් අහනවා. තමුන්නාස්සලා අපිට චෝදනා එල්ල කරනවා අපේ ආර්ථික වැඩපිළිවෙල වැරදි, අපි කරන අපේ සියලු දේ වැරදි කියලා. මම ආණ්ඩු පක්ෂයේ ඕනේ මන්ත්‍රීවරයෙකුට කියනවා පුළුවන් නම් නැගිටලා කියන්න කියලා. තමුන්නාස්සලාගේ අවුරුදු පහ කටතේ තමුන්නාස්සලා ආර්ථිකයේ ඕනේ සංඛ්‍යාලේඛනකින් ඔප්පු කරලා කියන්න. අපි ඒක ඒ ඉලක්කයට තමුන්නාස්සලා ගියයි කියලා. තමුන්නාස්සලාගේ ආර්ථික වර්ධන වේගය අපි දෙනකොට 7.4යි. ඔබතුමාලා අපිට දෙනකොට 2.3යි. ඒ විතරක් නෙවෙයි. ඒක පුද්ගල ආදායම තමුන්නාස්සලාගේ කාලේ අපි දෙනකොට වැඩි අඩු වෙලා ආර්ථික වර්ධන වේගය අඩු වෙලා පොලි අනුපාතය 100%කින් වැඩි වුණා. ඇයි? තමුන්නාස්සලාගේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ එක්සත් ජාතික පක්ෂයේ මේ ඉන්න සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ 2005 සල්ලි දුන්න කාගේද? අර්ජුන් ඇලෝසියස්ගේ සල්ලි. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ මෙහෙ ව්‍යාපාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සභාපතිවරුන්ට සල්ලි දුන්න ඇලෝසියස්ගේ සල්ලි. ඒ සල්ලි දීලා වෙච්ච හානිය නිසා මහා බැංකු මල්ලි බංකොලේ නිසා 100%කින් පොලි අනුපාතය වැඩි වුණා. පොලි අනුපාතය වැඩි වෙච්ච හින්දා තමයි මේ ප්‍රශ්නේ සිදු වුණේ. තමුන්නාස්සලා කියන්න රාජ්‍ය ආයෝජන එකක්වත් තමුන්නාස්සලාට ආවේ නැහැ. ඔබතුමාලා අපි බාර දෙනකොට ට්‍රිලියන 7යි තිබුණේ ණය. තමුන්නාස්සලාගේ කාලේක ට්‍රිලියන 13කට වැඩි කරා. අපි අවුරුදු 10කට ට්‍රිලියන 5යි. තමුන්නාස්සලා අවුරුදු 5කට තමුන්නාස්සලා ට්‍රිලියන 6ක් ණය බර වැඩි කරලා තියෙනවා. තමුන්නාස්සලා මොකද්ද තමුන්නාස්සලා කියන ආර්ථික වැඩපිළිවෙල? තමුන්නාස්සලාගේ ආර්ථික වැඩපිළිවෙල අපි අහනවා මොකද්ද කියලා? ඔබතුමාලා බදු 50ක් ගෙනලා බදු වැඩි කරා. තමුන්නාස්සලා බලාපොරොත්තු වුණ අපි 2015 බාර දෙනකොට රටේ රාජ්‍ය බදු ආදායම රුපියල් බිලියන 1050යි නියෝජක කතානායකතුමනි. ඔබතුමාලා වැඩි කරලා බලාපොරොත්තු වුණා රාජ්‍ය බදු ආදායම 2200කට වැඩි කරන්න. හැබැයි 2019 වෙනකොට ඔබතුමාලාට හම්බුනේ 1800යි. බිලියන 400ක් අඩුවෙන් තමුන්නාස්සලාගේ බදු ප්‍රතිපත්තිය බෑ. තමුන්නාස්සලා මොකද්ද කරේ? මේ බදු ප්‍රතිපත්තිය ගහලා නියෝජක කතානායකතුමනි මේ රටේ ව්‍යාපාරිකයන්ගෙන් 60%ක් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ නිවසායකයෝ මේ සියලු දෙනාටම බදු ගැහුවා. තමුන්නාස්සලා මොකද්ද ගැව්වේ? වැට් එක වැඩි කරා, ඉන්කම් ටැක්ස් වැඩි කරා, එක්සයිස් බද්ද ගැව්වා, අලුතෙන් බදු අය කරා, සෙස් එක ගැව්වා, ජාතික ගොඩනැගීමේ බද්ද ගැව්වා. තමුන්නාස්සලා ගැව්වේ නැත්නම් මල බද්ද විතරයි. මල බද්ද ඇරෙන්න තමුන්නාස්සලා සියලු දේට බදු ගැව්වා. තමුන්නාස්සලා බදු ගහලා තමුන්නාස්සලා මේ රටේ ව්‍යාපාරිකයෝ නැති කරා. තමුන්නාස්සලා මොකද්ද ෆොන්සේකා මහත්තයා තමුන්නාස්සේ හිටපු හමුදාපති පින්පෙට්ටියටත් බදු ගැහුවා. තමුන්නාස්සේ කැබිනට් මණ්ඩලයේ ඉඳද්දි පන්සලේ පින්පෙට්ටියටත් බදු ගහපු ආණ්ඩුවක්. ඉතින් අරයට එහෙමනම් ප්‍රශ්න නැහැ. ආලෙලූයියට ඔවා තේරෙන්නේ නැහැ පින්පෙට්ටියට ගැහුවට. ඒගොල්ලන් ඒවා බලපාන්නේ නැහනේ. ඒ නිසා පින්පෙට්ටියට බදු ගහපු ආණ්ඩුවක් තමුන්නාස්සලා. තමුන්නාස්සලාගේ බදු ප්‍රතිපත්තිය ඒකද? පින්පෙට්ටියට බදු ගහලා මේ රටේ ව්‍යාපාරිකයෝ 60%ක් ඉන්න මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ සියලු දෙනාට බදු ගහපු ආණ්ඩුවක්. තමුන්නාස්සලා බදු ගහලා මේ රටේ ආර්ථිකේ මොකද වුනේ? 2019 වෙනකොට මේ රටේ මිනිස්සුන්ගේ දේපළ බැංකුවලට සින්න වෙන්න ගියා. වාහන සීස් කරා. තමුන්නාස්සලාගේ ව්‍යාපාර කඩාගෙන වැටුණා. තමුන්නාස්සලා දන්නවා මොකද වුනේ කියලා. ඒ තමයි තමුන්නාස්සලාගේ ආර්ථික වැඩපිළිවෙල. ඒ නිසා ඔබතුමාලා මතක තියාගන්න, මේ නිසා තමුන්නාස්සලාගේ ආර්ථික වැඩපිළිවෙල නිසා නන් පර්ෆෝමින් ලෝන් 6.4% වැඩි වුණා. මිනිස්සු ණය ගෙවන්නේ නැති ප්‍රමාණය 7%කින් වැඩි වුණා. තමුන්නාස්සලාගේ ආර්ථික බදු ප්‍රතිපත්තිය නිසා. තමුන්නාස්සලා බදු ප්‍රතිපත්ති ගැන කතා කරනවා කුලසනේ සභාපතිතුමනි. අපි බාර දෙනකොට ඩොලරේ කීයද? 130යි. අපි ගන්නකොට කීයද? 185යි. තමුන්නාස්සලාගේ ආර්ථික කළමනාකරණය හොඳකම් තිබුණා නම් ඩොලරේ ස්ථාවර කරගන්න බැරි වුණා. මේ ඩොලරේ වැඩි වෙච්ච නිසා අපේ ණය බර බිලියන 1772කින් වැඩි වුණා. තමුන්නාස්සලා මතක තියාගන්න, මේ 1772කින් කියන්නේ UMP කාලේ රුපියල 50%කින් බාල් දුණා. තමුන්නාස්සලා තමුන්නාස්සලා කතා කරනවා මහලොකු ආර්ථික විශේෂඥයෝ තමුන්නාස්සලා මහලොකුට කතා කරනවා ඔබතුමාලගේ ආණ්ඩුව කාලය තුල ඔබතුමාලා සාර්ථකව ආර්ථික කළමනාකරණය කරා නම් මිනිස්සුන්ට දැනෙන්න වැඩ කරා නම් තමුන්නාස්සලා පරදින්නේ නැහැ. එහෙම නැත්නම්
එයා honorable member you have 2 more minutes
අපේ ෆොන්ස් එක ඇමතිතුමාලා තාම එහෙනම් ඇමතිවරු තමුන්නාස්සේලා ඇමතිවරු එහෙමනම් හැබැයි තමුන්නාස්සේලාගේ ආර්ථික කළමනාකරණය කරපු වැරදි නිසා තමුන්නාස්සේලාගේ ආර්ථික කළමනාකරණය තිබ්බ අඩුපාඩුකම් නිසා තමුන්නාස්සේලා සියල්ලම මේ ආර්ථිකේ සම්පූර්ණයෙන් කඩලා බිඳලා දැම්මා ඒ නිසා ඔබතුමාලා අපිට ආර්ථිකය කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ අද ඔබතුමාලා බලන්න මේ ලෝකේ සියලු මේ කොවිඩ් වසංගතයත් එක්ක මේකට මූණ දෙමින් අද නැවත රටේ ආර්ථිකය නැවත ගොඩ නැගිලා එනවා අද වෙනදා වෙන රටවල් වගේ නෙවෙයි නවත්තපු කොලකද විකුණපු මිනිස්සයා එදා ඉරාන් මන්ත්‍රීතුමා කිව්වා පොල් සම්බොල හැන්දක් රුපියල් 20යි කිව්වා මම දන්නේ නැහැ කොහෙද පොල් සම්බොල හැද්ද රුපියල් 20 කියලා ඒ නිසා අපි කියන්න ඕනේ තමුන් නාසලා අද ආර්ථිකය නැවත ශක්තිමත් වෙමින් යනකොට තමයි මේ දෙවනි යෝ මෙතුමා පොල් සම්බල් හැන්දක් ගැන කතා කරලා කිව්වා මං හිතන්නේ පොල් සම්බල් කාලා තියෙනවනම් කමක් නැහැ එතුමා පොල් සම්බල් කාලා නැහැ පොල් සම්බල් දැකලත් නැහැ අර එකමති කෙනෙක් පොල් ගැන කතා කරලා පොල් ගෙඩියක් අල්ලලා නැහැ ඒ නිසා අපි ඔබතුමාලට කියන්න ඕනේ මේ වේකෙදි තමුන් නාසලා තව යෝජනා කරලා තිබුණා තමුන් නාසලා මේ බාණ්ඩ ආනයනය පිළිබඳ මේ බාණ්ඩ ආනයනය වත්ත මුනිසා මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටලා කියලා අපි ඔබතුමාලට කියන්න ඕනේ මේ බාණ්ඩ ආනයනය නවත්ත මුනිසා තමයි අපිට පුළුවන් උනේ 105ට වඩා ඩොලරේ ස්ථාවර කරගන්න පුළුවන් උනා අපි රුපියල ශක්තිමත් කරගන්න පුළුවන් උනා අපි මේ ආනයනය කරන්න ගත්තනම් මේ ආර්ථිකය මේ සියල්ලත් එක්කම මේ වාහන මේ ඔක්කොම ගේන්න ගියා නම් අපිට මේක පාලනය කරගන්න බැරි වෙනවා තමුන් නාසිලන්න බැරි වුණා ඩොලරේ පාලනය කරගන්න මේ කොවිඩ් වසංගතයත් එක්ක මේ සියලු ආර්ථික කඩාවැටීමත් එක්ක අපිට පුළුවන් වෙලා තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි ඩොලරේ ස්ථාවර කරගන්න ඒ වගේම තමුන් නාසිලලා කිව්වා නිෂ්පාදනය ගෙන්නන්න කවුද නවත්තලා ආනයනය නවත්තනවා කියලා නෑ සියලු දේ නවත්තලා නෑ අපේ රටට අවශ්‍ය නිෂ්පාදනය ගෙන්නන්න අපි අවසර දීලා තියෙනවා අපි වාහන ආනයනය නවත්තලා තියෙනවා සුඛෝපභෝගී දේවල් ගෙන්න අවශ්‍යතාවයක් නෑ ඒ නිසා තමුන් නාසිලලා මේ රටේ මතයක් හදන්න හදනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ආණ්ඩුව මේ ආර්ථික වශයෙන් දුර්වලයි ආර්ථික වශයෙන් ගෙනියන්න බෑ මේක කඩාගෙන වැටලා කියලා ඒ නිසා මේ රටේ දුර්වලම ආර්ථික පාලනයක් කරපු ආණ්ඩුව තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාලන කාලේ මේකට මේ ඉන්න ඔක්කොම වග කියන්න ඕනේ මේ සියලු ඇමතිවරු ටික කැබිනට් මණ්ඩලයේ හිටපු ඇමතිවරු ටික තමුන් නාන්සේලා ගල් ගිරලා වගේ ඉඳලා ඉබ්බෝ වගේ පාර්ලිමේන්තුවේ ඉඳලා කැබිනට් එකේ ඉඳලා MCC ගේනකොට කතා කරේ නැහැ ඒවා කටවහගෙන ඉඳියා MCC ගිවිසුම් ගැන කතා කරනකොට මේ අපේ විපක්ෂ නායකතුමා මොකක්ද අර බෙහෙත් පෙත්ත පැකණිල් ප්‍රේමදාස මහත්තයා කතා කරේ නැහැ පැකණිල් ප්‍රේමදාස මහත්තයලා කැබිනට් එකට කටවල් වහගෙන ඉඳියා එදා පැකණිල් ගැන කතා කරා ඊට පස්සේ හැබැයි අද මොනවද කතා කරන්නේ අද ඒ නිසා අපි ඔබතුමාලට කියනවා මම එදත් පාර්ලිමේන්තුවේ කිව්වා ඔయిత වැඩිය තමුන් නාසල මේ පාර්ලිමේන්තුවේලා බොරු කියන්නේ නැතුව තමුන් නාසල දවසක් දෙකක් හෝටලයක් කරගෙන ගිහිල්ලා තමුන් නාසලගේ අඩුපාඩු ගංගන සංවාදයකට යන්න ඇයි තමුන් නාසලට මෙහෙම වුණේ කියලා කතා කරගන්න මෙරට පරණව දේශපාලන පක්ෂ එක්සත් ජාතික පක්ෂය එක മന്ത്രി ආසනයක් නැහැ මේකට මොකද වුණේ කියනක නැවත හිතලා බලන්න තමුන් නාසල තමුන් නාසලට පක්ෂයට මොකද වුණේ කියලා තමුන් නාසල හිතලා බලන්න තමුන් නාසල පෙරදුණේයි කියලා බලන්න තමුන් නාසලා മന്ത്രി ආසන 50ක් ගන්න බැරුණේ ඇයි කියලා හිතන්න ඒ නිසා තමුන් නාසලා මේ මැතිවරණ ක්‍රමයේ තුල වැටිච්ච ඡන්දවලින් മന്ത്രി ටිකක් අරගෙන ඇවිල්ලා ජාතික ලයිස්ට් එක කීප දෙනෙක් ඇවිල්ලා මේ රටේ මතේ සමාජගත කරන්න හදනවා වෙන විදියට ඒ නිසා අපි ඔබතුමාලට කියනවා අපිට මේ ආණ්ඩුවට හැකියාව තියෙනවා මේ රටේ ආර්ථිකය කළමනාකරණය කරගන්න මේ ආණ්ඩුවට හැකියාව තියෙනවා ඒ විතරක් නෙවෙයි මේ කොවිඩ් වසංගතය පාලනය කරන්න මේ ආණ්ඩුවට හැකියාව තියෙනවා මේ පුදුම කාලකන්ණි නිදහසක් විපක්ෂ ඔබ සතුටක් තියෙන විපක්ෂයට මේ මිනුවන්ගොඩ පැත්තෙන් කොවිඩ් කරල්ලක් කෙනකොට පුදුම සතුටක් විපක්ෂයේ මූණු අර පෙරදිලා ඇකිලිච්ච මූණු ටික කොවිඩ් රෝගියෙක් වැඩි වෙනකොට මම්මේ බලන්න ඕනේ කැන්ටිමේදී මූණේ තියෙන හිනාව ඇයි කොවිඩ් ආපහු ඇවිල්ලා ආණ්ඩුව ඉවරයි තඹුනාස්සල එහෙම නෙමෙයි හිතන්න ඕනේ මේක මේ සියලු දෙනාටම රටේ බලපාන ප්‍රශ්නයක් විපක්ෂයයි අපි ඔක්කොම එකට එක්කහුවලා මේ වසංගතය අවසන් කරන්න තමයි අපි කටයුතු කරන්න ඕනේ ඒ නිසා අපි තමුන්නාන්සලාට කියනවා තමුන්නාන්සලා මොන දේ කරත් මේ ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියෙනවා ඔබතුමාලා බලන්න පහුගිය කාලේ සිරිමාව මෙතනගේ කාලේ මෙරටේ දල දේශීය නිෂ්පාදනයට 130% කෘෂිකර්මාන්තයෙන් දායක වුණා මෙරටේ කිරි නිෂ්පාදනයේ 65% තිබුණා පහුගිය කාලේ මොකද වුනේ අද කෘෂිකර්මාන්තයේ දායකත්වයේ 7% කිරි නිෂ්පාදනයේ 32% ඒක තමයි ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල අපි බලාපොරොත්තු වන තව අවුරුදු 3ක් යනකොට මේ රටට අල ලුණු මිරිස් ගේන එක සම්පූර්ණයෙන් නවත්තන්න අපි බීජ නිෂ්පාදන ගම්මාන හදනවා බීජ නිෂ්පාදන ගම්මාන හදලා අද වෙනකොට අපේ රටේ බීජ නිෂ්පාදනය කරන්නේ 8% අපි බීජ නිෂ්පාදන ගම්මාන අපි දඹුල්ලේ මේ රටට අවශ්‍ය සියලුම නූඩු ගොවියන්ට අවශ්‍ය බීලුණු ටික නිෂ්පාදනය කරන්න අපි බීජ නිෂ්පාදනය කරනවා අපි මහනුවර දිස්ත්‍රික්කයේ මෙරටට අවශ්‍ය සියලුම මිරිස් වලට අවශ්‍ය බීජ ටික නිෂ්පාදනය කරනවා අපි නුවරලේ දිස්ත්‍රික්කයේ මෙරටට අවශ්‍ය සියලුම අලවලට අවශ්‍ය බීජ නිෂ්පාදනය කරන බීජ ගම්මාන අපි හදනවා අපි බලාපොරොත්තු වෙනවා කෘෂි ආර්ථිකයක් මෙරටට ගේන්න ඒ නිසා තමුන්නාන්සේලා ඔය හිතාගෙන ඉන්න තමුන්නාන්සේලා දන්නවා මේ අවුරුද්ද විතරක් අපිට බිලියන 5ක් US ඩොලර් බිලියන 55ක් අපිට ණය ගෙවන්න තිබුණා මේ පහුගිය ඔක්තෝබර් මාසයේ තිබුණා අපිට US බිලියන 1ක් අපි හරියට සිතට වෙලාවට ඒ ණය ටික ගෙවලා තියෙනවා මේ මේ සියලු ප්‍රශ්න මැද්දේ මේ කොරෝනා මැද්දේ ආර්ථික කඩාවැටීම් මැද්දේ ණය ටික ගෙවලා ආර්ථික කළමනාකරණය කරලා ඒ වගේම ජනාධිපතිතුමා ජීවන වේදන් කොමිටුවක් දාලා මිනිස්සුන්ට අඩු මිලට බඩු ටික දෙන්න වැඩපිළිවෙලක් හදාගෙන යනවා ඒ සියල්ල එන ගමන් තමයි හදිස්සියේ මේ අවාසනාවන්ත ලෙස මේ කොරෝනා උදුරට අපිට මුහුණ දෙන්නේ සුදුරේ නියෝජ කතානායකතුමනි ඒ නිසා අපි තමුන්නාන්සේලාට කියනවා තමුන්නාන්සේලා මේ අපේ ආර්ථිකය කියලා දෙන්න ඕනේ නැහැ තමුන්නාන්සේලා හොඳට මතක තියාගන්න තමුන්නාන්සේලා වගේ මේ විදේශකරණීය වෙච්ච ආණ්ඩුවක් නෙමෙයි මේ තමුන්නාන්සේලාගේ තමුන්නාන්සේලා මොකද කරේ තමුන්නාන්සේලා හැම වෙලාවෙම වැඩ කරේ විදේශ රටවල් වලට ඕන විදියට තමුන්නාන්සේලා ජාත්‍යන්තර න්‍යාය පත්‍රයකට වැඩ කරේ තමුන්නාන්සේලා කරපු දේවල් තමුන්නාන්සේලාට දිට්ඨ ධම්ම වේදනීය කම්ම තමුන්නාන්සේලාට පහළ වෙලා තියෙනවා පෞගේ කාලේ බොරු නඩු දාලා තමුන්නාන්සේලා මිනිස්සු අරගෙන ගියා දැන් මේ මිනිස්සුන්ට කොමිෂන් වලට යන්න වෙලා තියෙනවා දැන් කොමිෂන් වලට කියලා උත්තර දෙන්න වෙලා තියෙනවා ඔය තමයි කියන්නේ දිට්ඨ ධම්ම වේදනීය කම්ම කියලා ඒ නිසා හැබැයි අපි එතන අපි ඉන්නේ එක නවත්තන්න ඕනේ කියලා එතෙන්ට යන්න ඕනේ නැහැ අපි ඒ පැත්තේ වැරදි වැඩ කරයි කියලා මේ පැත්තේ වැරදි වැඩ කරන්න ඕනේ නැහැ. හැබැයි වැරදි වැඩ කරපු අයට දඬුවම් දෙන නීතියකුත් අධිකරණ ඇමතුමා මේක හැදෙන්න ඕනේ. ඒ නිසා අපි ඔබතුමාලට කියනවා ඔබතුමාලා මේ රටේ ආර්ථිකය දුර්වල කියලා. තමුන්නාහසලගේ මේ බදු ප්‍රතිපත්ති පිළිබඳ තමුන්නාහසලගේ බදු ප්‍රතිපත්තියයි අපේ බදු ප්‍රතිපත්තියයි වෙනයි. මම පැහැදිලිව ඔබතුමාට කියලා කිව්වා තමුන්නාහසලගේ බදු ප්‍රතිපත්තියත් අපේ ආණ්ඩුව තුල මොකද මේ පක්ෂ දෙකක් අපේ මතේ වෙනයි තමුන්නාහසලගේ මතේ වෙනයි. ඒ නිසා වත්මන් ජනාධිපතිවරයාට ඒ ශක්තිය තියෙනවා වත්මන් ආණ්ඩුවට ඒ බලය තියෙන හයිය තියෙනවා මේ ආර්ථිකය මැනවින් කළමනාකරණය කරලා මේ කොවිඩ් වසංගතයත් සම්පූර්ණයෙන් පාලනය කරලා මෙරටේ ජනතාවට නිදහස ජීවත් වීමේ අයිතිය තමුන්නාන්සේලා වගේ තමුන්නාන්සේලා මේ විදේශ ගිවිසුම් ගැන කතා කරනවා මගේ ළඟ තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා වේලුපිල්ලේ ප්‍රභාකරන් එක්ක අස්සම් කරපු ගිවිසුම ඔබතුමාලට මතකයි අපේ ඉන්න හකීම් මැමතුමා ඉස්සරහා පේලී බිම බලාගෙන කියව කියව ඔබතුමා අධ්‍යායේ සාකච්ඡාවට ප්‍රභාකරන් මහත්තයත් එක්ක කරපු සාකච්ඡාවට මම දැක්කා ඔබතුමාලා ගහපු සාකච්ඡා ඔබතුමාලා වේලුපිල්ලේ ප්‍රවාහකරණ එක ගහපු සාකච්ඡා මොකද්ද කවුද අපි ගිහිල්ලා දුන්න කුඩු වෙන්න තමුන් අපි ගිහිල්ලා දුන්න කුඩු වෙන්න තමුන්නාන්සලා ගිහිල්ලා කරේ මොකද්ද තමුන්නාන්සලා ගිහිල්ලා ලියලා දුන්නා ඔප්පුවකින් තමුන්නාන්සලා ගිහිල්ලා ලියලා දුන්නා අපි එක සාකච්ඡාවයි දෙවනි වාරේ දුන්න කුඩු වෙන්න මතක තියාගන්න ඒක තමයි අපේ ප්‍රතිපත්තිය හරි තමුන්නාන්සේ අහන්න පිටිපස්සෙන් හමුදාපත්තුමාගෙන් යුද්ධ කරේ කොහොමද කියලා තමුන්නාන්සලා සාකච්ඡාවට යනකොට සරත් පොන්සේක මහත්තයලා සතුටෙන් ඉඳිය කියලා අහන්න එතුමලා යුද්ධ කරනවා තමුන්නාන්සලා සාකච්ඡා කරනවා ඒක නෙවෙයි යුද්ධෙ විසඳෙන්න අපිට හැකියාව ලැබුණා ඒ නිසා අපි තමුන්නාන්සලාට කියන්න ඕනේ අපේ වැඩපිළිවෙල වෙනස් ඒක විපක්ෂය උන්ට තේරුම් ගන්න මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල තමුන්නාන්සලා වැරදි විදිහට අර්ථකථනය කරනවා තමුන්නාන්සලා හිතනවා මේ මොකක් හරි එකක් වෙච්ච එකම ආණ්ඩුව ඉවරයි ආණ්ඩුව වැටිලා
Honorable member, you have one more minute.
I think you are a Katana Katumani. Abe vivida desabala paksha innova. E vivida desabala paksha oda vivida mata thiyenawa. Abe muna mata thibunath avasaane api okkoma ekata nakata enawa. E nisa tamunnaansela oy hitana dewal surangada kata meke wenne na. E nisa meke ithama shaktimath aanduwak 150 kata ehage bahutarayak thiyena aanduwak. Dan tamunnaanselage kattiyagen puduma karadareyak thiyenne inda hano. Puduma karadareyak thiyenne. E nisa puduma karadareyak thiyenne. Sajith Premadasa mahatthaya kiyuwa mokadda jagabeng nan kawuruth denna ne kiyuwa. Jagabeng mokadda ekata kiyanne? ජාතික සමගි බලවේගෙන් නම් කවුරුත් දෙන්නේ නැහැ කියලා කිව්වා. එතුමාට බලා ගන්න පුළුවන් ජාතික සමගි බලවේගෙන් කී දෙනෙක් ඔකට පක්ෂව ඡන්දය දෙනවද කියලා බලන්න පුළුවන්. අපිට වෙන කිසිම දේශපාලන පක්ෂයක් ඕනේ නැහැ. අපි මේක සහයෝගය දෙනව නම් ගන්නෙ ජාතික සමගි බලවේගෙන් විතරයි. තමුන්නාන්සලාට බලා ගන්න පුළුවන්. දුරකටනෙන් කී දෙනෙක් සහයෝගය දෙනවද කියලා. ඒ නිසා මම මොකද්ද? සමගි ජන බලවේගය. ඒක සගබ ජගබ පොඩ්ඩක් පැටලෙනවා අපිට ඒක නිසා. පැටලෙනවා ඔබතුමාට තෙටානිද්දා වෙනකොට පැටලිලා හතර ගාක් දාලා වැටේ ඒ නිසා සගබ ජගබ පැටලිලා වැටේ යෝග ඒ නිසා වැඩි එක කතා කරන්න යන්න එපා ඔබතුමා ඒ නිසා ඔබතුමා දන්නවනේ මේ යුද්ධය අවසන් කරන්න මේ ආණ්ඩුව කරපු කැපකිරීම ඔබතුමාගේ යුද්ධෙ හිටියනේ ඒ පිළිබඳ ඔබතුමාට අපි ගරු කරනවා යුද්ධය පිළිබඳව ඒ ඔක්කොම අපි පිළිගන්නවා ඒවා හොඳයි ඒවා ගරු කරනවා අපි හැබැයි
ඉවරන දවසේදී ජීනේ
යුද්ධෙ හිටියා නෙමෙයි අනදුන්නා හරි හරි අපි අවසන් කරනකොට ඉඳී ජීනේ ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි මම හිතේට දීර්ඝ කතාවක් කරන්නේ නැහැ මම ඊට වැඩි දීර්ඝ කතාවක් කරන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි ඒ නිසා මම ඔබතුමට කියනවා
ඔන්න බස සරත් ෆොන්සේකා
වතුමා
ඔව්
යුද්ධයේ අන්තිම සුබාන දෙකේ ඔව් ඒක යක උඩන් නවත්තන්න බෑ වෙලේ කෝප්‍රල සාජන්ලා කරේ ඔව් යුදා මුදාව ඕඩර් කරපු යුද රැංකිය වගේ ඇතුණා හතර පාරක් වම නොගිහිල්ලා අන්තිමට දිනයක් දුන්නා එදාට කලින් ආවේ නැත්නම් ඒවා වළංගු කරනවා කියලා එහෙ ගියාට එහෙ ගියා මගේ මෙහෙයුම් කාර්ය මණ්ඩලයේ ඔක්කොම සංවේදී උපකරණ ඔක්කොම අරගෙන ගිහිල්ලා දාසයට තුන් පාරක් වර්තමාන හමුදාපතිට මම කතා කරා ඔබතුමා හිතන්න එපා අපි හැංගිලා හිටියා කියලා
බොම්ස්තුති ඔබතුමා ඒ කාලේ යුද්ධය අවසන් කාලේ ඔක්කොම ලෑස්ති කරලා චීනෙට ගියා කියලා එතුමා පිළිගත්තා. චීනෙ ඉඳලා ඒ ඔක්කොම කළමනාකරණය කරයි කියලා එතුමා පිළිගත්තා. ඒ වගේම ඔබතුමා යුද්ධයට දුන්න නායකත්වයේ පිළිබඳ කිසි වචන දෙකක් නැහැ. සරත් වංශක මහත්තයා එහා පැත්තට ගිය එකත් එක්ක අපි දෙන්නට මත තියෙනවා. හැබැයි එතෙන්දි තමුන්නාසය මම පිළිගන්නේ නැහැ. ඔබතුමා යුද්ධයට දුන්න නායකත්වයට ගරු කරනවා. ඔව්. අන දුන්න හරි. හැබැයි ඔබතුමාට අන දෙන්න කොන්ද තොන දින ආණ්ඩුවක් තිබෙන්න නැත්නම් සේනාධි නායකයෙක් තිබෙන්න නැත්නම් අන බිම ඇනෙනවා. ඔබතුමාගේ අන බිම ඇනෙනවා. හිටපු හමුදා තමුන්නාසය කොහෙද තියලා හිටියේ? ඔබතුමාට හමුදාපතිකම දුන්නද? ඔබතුමාට තනතුර දුන්නද? ඔබතුමාගෙන් වැඩක් ගත්තද? තමුන්නාංශගේ දක්ෂතාවය හඳුරගත්තද? නෑ. තමුන්නාංශේ පැත්තකට දාලා තමුන්නාංශේ එල්ටීටි සංවිධානයෙන් බෝම්බ ගහලා තමුන්නාංශේ අන්තිම අමාරුණා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුම ඇවිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුම ඇවිල්ලා තමුන්නාංශේ දෙන්නුනේ සියලු ආරක්ෂාව සලකලා තමුන්නාංශේ අද බේරගත්තා.
ඇත්තම මම අදත් පිළිගන්නවා. ඒක මමම මේ මේ සභාවෙන් මම කිව්වා රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන හිටියා නම් ඒක එහෙම වෙන්නේ නැහැ කියලා. ඉතින් ඔබතුමා ගිරිය කඩා ගන්න ඕනේ නැහැ. මම කිව්වා මේ සභාවේ
මේ ගිරිය කඩා ගන්න නැහැ. මට තියෙන ප්‍රශ්නේ ඔයා ඉන්නේ වැරදි පැත්තේ. ඒකයි වැඩන්නේ ගජබ නෙමෙයි වැඩන්නේ මෙජබ. එන්න ඕනේ ඔයා. ඔයා ඉන්නේ ගජබ පැත්තේ. ඔයා ඉන්නේ ගජබ පැත්තේ. ඒකයි ප්‍රශ්නේ මේක. ඒ නිසා ගජබ පැත්තේ ඉන්න බා වජබ පැත්තේ ඉන්න. ඒ නිසා ඔබතුමාට කියන්නේ. ඒ නිසා නියෝජක කතානායකතුමනි මම ඊට වඩා දීර්ඝව කතා කරන්නේ නැහැ. ඒ නිසා අපි නැවතත් විපක්ෂයට කියන්නේ. තමුන්නාසෙලා මීට වැඩිය හොඳයි මගේ මිත්‍ර ගාන්ත කරුණාතිලක ඇමතුමා ඉන්නවා මගේ පාසල් මිත්‍රයා. ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමා අපිට ඒක හම්බ වෙයි කියලා විපක්ෂයේ සංවිධායකකමත් මේ පාර නැති වුණා. ඒක ගියා කිරියල්ල මහත්තයාට ඒකත් නැති වුණා. ඒ නිසා ඔබතුමාලා විපක්ෂය ඇතුලේ මීට වැඩිය දේශමාන සංවාදයක් ගන්න. මේ ගැන ඊට වැඩිය කතා කරන්න තමුන්නාසෙලා. තමුන්නාසෙලට වෙච්ච පරාජය ගැන හිතන් අර වගේ වැඩබැරි රාජ්‍ය මුදල් ඇමතුරු දාලා තමුනාසලට මොකද වුනේ? තමුනාසලට මොකද වුනේ? මෙයා පිළිඳ නැවත සාකච්ඡා කරන්න. ඒ නිසා
අවසාන වශයෙන්
මේ මොන ප්‍රශ්න තිබුණත් මේ ආණ්ඩුවට මේ සියල්ල කළමනාකරණය කරගෙන ඉදිරියට යන්න අපට හැකියාව දෙන බව මතක් කරමින් මම නියඩ වෙනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Siddhartan, you have 5 minutes.
நன்றி குழுக்களின் பிரதி தலைவர்களே, இந்த இங்கு நடைபெறுகின்ற விவாதத்துக்கு சிறிது மாறுபட்ட ஒரு விஷயத்தை சொல்லி நான் விவாதத்தை தொடருவேன். அரசு சேவைகள், மாகாண சபைகள், உள்ளூராட்சி அமைச்சின் கீழ் வரக்கூடிய பாராளுமன்ற அலுவல்கள் பிரிவு, பன்னிப்பட்டி வீதியில் இருக்கின்ற பாராளுமன்ற பிரிவுக்கு நேற்று நான் ஒரு அலுவல் சம்பந்தமாக சென்றிருந்தேன். அங்கு அந்த அமைச்சுக்கு சென்றபோது கதவுகள் மூடப்பட்டு அதிலே இருந்த காவலர் நான் உள்ளுக்கு போக முடியாது என்று சொன்னார். ஏனென்றால் அது கொரோனா தான் காரணம் என்று அவருடைய விவாதமாக இருந்தது. அப்போது நான் அவருக்கு தெரியும் நான் ஒரு பாராளுமன்ற உறுப்பினர் என்றும், இருந்தாலும் பாராளுமன்ற உறுப்பினர் என்றாலும் உள்ளுக்கு போக முடியாது என்று சொல்லி உள்ளுக்கு இருந்து ஒரு அலுவலகரை கூப்பிட்டு என்ன அலுவலர் என்று கேட்டு வீதியிலே வைத்து நான் ஒரு தவால் என்னுடைய ஃபைலே வைத்து தவார் ஒன்று எழுதி நான் சென்ற விஷயம் சம்பந்தமாக எழுதி கொடுத்து அவர் உள்ளுக்கு சென்றார். அங்கு முழுமையாக மூடப்பட்டு பாராளுமன்ற உறுப்பினர்களே அந்த கட்டிடத்துக்கு செல்ல முடியாத நிலைமை, கொரோனா நிலைமை இருக்கிறது என்றால், கொரோனா வைரஸ் நிலைமை, COVID-19 நிலைமை இருக்கிறது என்றால் நாங்கள் எப்படி இந்த பாராளுமன்றத்தை கூட்டுகிறோம் என்று எனக்கு விளங்கவில்லை. அங்கு ஆகக்கூடியது ஒரு 15-20 உத்தியோகஸ்தர்கள் இருப்பார்கள். ஒரு ஆள் நான் போய் வருவேன். இங்கு நூற்றுக்கணக்கான உத்தியோகஸ்தர்கள், நூற்றுக்கணக்கான பாராளுமன்ற உறுப்பினர்கள் எப்படி நாங்கள் வந்து இந்த பாராளுமன்றத்தை கூட்டுகிறோம், நிலைமை அவ்வளவு மோசமாக இருக்கிறது என்றால், ஆகவே இது வந்து ஒரு பாராளுமன்ற உறுப்பினருக்கு ஒரு அவமதிப்பு என்றே நான் நினைக்கின்றேன் என்றால், தெருவில் நின்று ஒரு தவாலை எழுதி கொடுப்பது என்பது ஒரு பாராளுமன்ற உறுப்பினருக்கு நல்ல விஷயம் அல்ல. இதை நிச்சயமாக நீங்கள் கவனத்தில் எடுத்து என்ன நடக்கிறது என்பதை பார்க்க வேண்டும் சபாநாயகரிடம் கூறி. இப்போது இந்த வெளிநாட்டு உடன்படிக்கைகள் சம்பந்தமான இந்த விவாதத்திலே பல ஒப்பந்தங்கள் இலங்கை செய்திருக்கின்றது, பல நாடுகளுடன் செய்திருக்கின்றது, இந்தியாவுடனும் பல ஒப்பந்தங்கள் செய்யப்பட்டிருக்கின்றன. அதிலே எங்களை பொறுத்தமட்டில், தமிழ் மக்களை பொறுத்தமட்டில் இரு ஒப்பந்தங்களை நாங்கள் மிக முக்கியமானதாக பார்க்க முடியும். ஒன்று 1987 கையெழுத்திடப்பட்ட ரஜீப் ஜேஆர் இலங்கை இந்திய ஒப்பந்தம், அதற்கு முன்பு 64 கையெழுத்திடப்பட்ட ஸ்ரீமா சாஸ்திரி ஒப்பந்தம். அதிலே
ஹானரபிள் மெம்பர் யூ ஹேவ் 2 மோர் மினிட்ஸ்
2 மோர் மினிட்ஸ் அதிலே 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 அந்த ஒப்பந்தங்கள் மூலம் இந்தி மலையக தமிழர்கள் பாதிக்கப்பட்டார்கள். இப்போது இந்த 87ஆம் ஆண்டு கையெழுத்துப்படப்பட்ட ஒப்பந்தத்தின் மூலம் வரக்கூடிய அந்த 13வது திருத்தத்தையும் இல்லாமல் செய்ய வேண்டும் என்று ஒரு விவாதம் இப்போது நடந்து கொண்டிருக்கின்றது. இதிலே இந்த விவாதத்தை பார்க்கின்ற போது உண்மையாகவே யாராக இருந்தாலும் மோடி அவர்களாக இருந்தாலும், இந்திய பிரதமர் மோடியாக இருந்தாலும், அல்லது இந்த ஐக்கிய நாடுகள் சபையுடைய 31 தீர்மானத்தை பார்த்தீர்கள் என்றால் அதிலே அந்த 16வது பராகிராஃப் ஆபரேட்டிவ் பராகிராஃப் 16 மிக தெளிவாக இந்த மாகாண சபைகளை இயக்கும்படி அதை சரியான முறையிலே அமல் நடத்தும்படி கேட்டிருக்கின்றார்கள். இதிலே முக்கியமான விஷயம் என்னவென்றால் ஒரு நாட்டுக்கு வெளியில் இருந்து உங்களுடைய அரசியல் அமைப்பை நீங்கள் அமுல் நடத்துங்கள் என்று சொல்லுகின்ற ஒரு விஷயம் நான் நினைக்கின்ற இலங்கையிலே மாத்திரம்தான் இருக்க முடியும். ஏனென்றால் இலங்கையை பொறுத்தமட்டில் தங்களுடைய அரசியல் அமைப்பை அமுல் நடத்துவதற்கு விரும்பவில்லை அல்லது தயங்குகிறார்கள். என்ன காரணம் என்று தெரியவில்லை. இதுதான் இந்த முக்கியமான பிரச்சனை. இந்த பிரச்சனையை இந்த அரசு, இதுதான் இந்த தனியே இந்த அரசு மாத்திரம் கூறவில்லை, தொடர்ந்து வந்த அரசுகள், 87க்கு பிறகு வந்த அரசுகள் முழுமையாக இந்த 13வது திருத்தத்தையும் மாகாண சபை சட்டத்தையும் சரியாக அமுல் நடத்தியிருந்தால் இவர்கள் குற்றம் சாட்டுவது போல வெளிநாட்டு தலையீடுகள் நிச்சயமாக இருக்க முடியாது, இருக்கவும் மாட்டாது. ஆகவே அதை தமிழ் மக்கள் நிச்சயமாக முழுமையாக ஏற்றுக்கொள்ளவில்லை. அது ஒரு முழுமையான தீர்வு என்று நாங்கள் ஏற்றுக்கொள்ளாவிட்டாலும் அந்த தீர்வுகளை 13வது திருத்தத்தை மாகாண சபை சட்டங்களை முழுமையாக அமுல் நடத்துவதன் மூலம் இந்தியாவோ அல்லது வெளிநாடுகளோ இதை சொல்லுவதற்கு அவர்களுக்கு வாய்ப்பில்லாமல் போகும். இதை இந்த அரசு கட்டாயமாக செய்ய வேண்டும் என்று கேட்டு எனக்கு உரிய
முடிக்கின்றேன். சமரசிங்க, யூ ஹேவ் 11 மினிட்ஸ்.
ගරු සභාපතිතුමනි, අපි යෝජනාව දිහා බැලුවම ඒ ක්‍රියාත්මක ඡේදයේ සඳහන් කරලා තියෙන්නේ ජාත්‍යන්තර ආර්ථික ගිවිසුම් පිළිබඳවත්, ඒ වගේම රජයේ විසින් ඉදිරියේදී ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙන ජාත්‍යන්තර ආර්ථික ගිවිසුම් පිළිබඳ පැහැදිලි ස්ථාවරය දන්වන්න කියලා තමයි මේ යෝජනාවේ සඳහන් කරලා තියෙන්නේ. දැන් අපිට බොහොම ලේසියෙන් අපේ ස්ථාවරය සඳහන් කරන්න පුළුවන්. මොකද ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ 15 පිටුවේ එතුමා මෙහෙම කියනවා, පසුගිය වසර 5 තුල අස්සම් කර ඇති ද්විපාක්ෂික සහ බහුපාක්ෂික ගිවිසුම් නැවත සමාලෝචනය ලක් කරන අතර ඒවැයි ඇති රටට අහිතකර කොන්දේසි ඉවත් කිරීම සඳහා අදාළ රටවල් සමග සාකච්ඡා කිරීමට කටයුතු යෙදේ. ඉදිරියේදී රටට අහිතකර කිසිදු ගිවිසුමකට අස්සන් නොකිරීමට අප විසින් පියවර ගැනේ. දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපති මැතිවරණ කාලයේදී ඉදිරිපත් කරා, වගේම 169ක ඡන්ද සංඛ්‍යාවක් එතුමාට ලැබීමෙන් අනුතුරුව කැබිනට් මණ්ඩලය මේ සෞභාග්‍ය දැක්ම කියන ප්‍රතිපත්ති ප්‍රකාශය ජාතික ප්‍රතිපත්තියක් හැටියට දැන් පිළි අරන් ඒ අනුව තමයි දැන් කටයුතු කරගෙන යන්නේ. එතකොට ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා අපේ ක්‍රියාමාර්ගය කුමක්ද කියලා. දැන් ඒ අවුරුදු පහේ ගිවිසුම් දිහා බැලුවම, පහුගිය අවුරුදු පහේ ගිවිසුම් දිහා බැලුවම අපි දන්නවා සිංගප්පූ, ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම ඒ කාලය තුදී අස්සම් කරා කියලා. දැන් ඒ පිළිබඳව මට වැඩි විස්තර ඉදිරිපත් කරන්න බැහැ. මොකද උසාවියට භාජනය වෙලා තියෙන කාරණයක් නිසා ගරු සභාපතිතුමා මේ වෙනකොට මූලික අයිතිවාසිකම් පෙත්සම් 6ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු වෙලා තියෙනවා. එතකොට ඒ කටයුතු කරගෙන යද්දී තමයි අපි මේ ගිවිසුම් ගැන අද පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. ඒ වගේම මේ වර්ෂයේ ජුනි මාසයේ නීතිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ එතුමා පැහැදිලි ප්‍රකාශයක් කරා සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම පිළිබඳ රජය තවදුරට අධ්‍යයනය කරගෙන යනවා කියලා. එතකොට මේ COVID-19 වසංගතයත් එක්ක ඒක යම්කිසි ප්‍රමාදයක් ඇති වෙලා තියෙනවා කියන එකත් එතුමා ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කරා. එතකොට ඒ ගිවිසුම ගත්තත් අර ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ ඒ පැහැදිලි ප්‍රකාශය අනුවයි රජය මේ වෙනකොට කටයුතු කරලා තියෙන්නේ. ඊළඟට අපි ගත්තහම පහුගිය අවුරුදු පහේ තවත් ගිවිසුමක් තිබ්බා. හම්බන්තොට වරාය පිළිබඳ අස්සම් කරපු ගිවිසුම. දැන් මේ ගිවිසුම පිළිබඳ නොයෙකුත් අර්ථකථන අපි අහලා තියෙනවා මේ පාර්ලිමේන්තුව තුලත් පිටත්. මම ඒ කාලේ යම්කිසි කාල පරිච්ඡේදයකදී විශේෂාර කැබිනට් ඇමතිවරයා හැටියට කටයුතු කරපු නිසා ඉතිහාසය පිළිබඳ මම යම්කිසි අධ්‍යයනයක් කරලා තියෙන නිසා පාර්ලිමේන්තුව හරහා මේ රටේ ජනතාවට දැනුම් දෙන්න කැමති ඒකේ මූලාරම්භය කොහොමද ඇති වුණේ කියලා. 2016 අප්‍රේල් මාසේ තමයි චීන සමුහාණ්ඩුවයි අපේ රජයයි ගිවිසුමකට පෙළඹුණේ ආර්ථික ගිවිසුමක් හැටියට නොයෙකුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න එකතාවයක් ඒ හරහා ඇති වුණා. එතකොට හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුමක් එක එකතාවයක් හැටියට එතන සඳහන් වුණා 2016 අප්‍රේල් මාසේ. එතකොට ඒ ගිවිසුම පදනම් කරගෙන තමයි ලංකාවට පැමිණුණහම පස්සේ චීන ආණ්ඩුවෙන් සමුහ ආණ්ඩුවෙන් ලන්සු දෙකක් ඉදිරිපත් කරා මේ බදු ගිවිසුමට සම්බන්ධ කරගෙන ඒ හොඳම පාර්ශ්වය අපේ රටට තෝරගන්න කියලා. දැන් ඒ හොඳම පාර්ශ්වය තෝරගන්න ලේකම්වරු 3 දෙනෙක්ගේ කොමිටුවක් පත් කරා කැබිනට් මණ්ඩලයේ 2016 මේ ඔක්කොම වුණේ. එතකොට මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් වරාය ලේකම්වරයා ඒ වගේම ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා සමන්විත කොමිටුවෙන් ඒ ලක්ෂු දෙක පරීක්ෂා කරලා බලලා ඒ හම්බන්තොට වරාය බදු ගිවිසුමකට භාජනය කරන්න තක්සේරු මුදලක් ඒකේ තක්සේරුව වටිනාකම පවා මේ ලේකම්වරු 3 දෙනාගේ කොමිටුවෙන් තමයි තීරණය කරලා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරේ. නැවතවරක් මම කියන්න කැමතියි මේවා ඔක්කොම වුණේ 2016. එතකොට අපි දකිනවා දෙසැම්බර් මාසේ 5 වෙනිදා 2016 එවකට හිටපු ජාත්‍යන්තර වෙළඳැමති තුමයි තවත් කැබිනට් ඇමතිවරයෙක් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා රාමුගත ගිවිසුමක් අස්සම් කරන්න කියලා අර ලේකම්වරු 3 දෙනා ඉදිරිපත් කරපු වාර්තාව පදනම් කරගෙන කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය දෙනවා ඒ රාමුගත ගිවිසුම අස්සම් කරන්න. එතකොට ඒ රාමුගත ගිවිසුම අස්සම් කරනවා මේ ලේකම්වරු 3 දෙනාගේ අස්සන මයිගා මෙතන තියෙනවා. මම ඒවා සභාගත කරනවා. ඊට පස්සේ මේවා හැන්සක් ගත වෙන්න ඕනේ. ඒ ලේකම්වරු 3 දෙනාට බලය දෙනවා කැබිනට් මණ්ඩලයෙන් රාමුගත ගිවිසුම අස්සම් කරන්න කියලා ඒ බදු දීමේ ක්‍රමයක් එක්ක ඒ වගේම ඒගොල්ලෝ නිර්දේශ කරපු තක්සේරු වටිනාකම මත. එතකොට දෙසැම්බර් 18 2016 වෙනකොට ඔක්කොම ඉවරයි. බදු දීලා ඉවරයි. ඒ ගානත් තීරණය කළා ඉවරයි. එතකොට මම වරාය ඇමති හැටියට පත් උනේ 2017 මැයි මාසේ 22. මම වරාය ඇමති හැටියට පත් වෙනකොට ඔක්කොම කරලා ඉවරයි. මට එතන කිසිම සම්බන්ධතාවයක් තිබ්බේ නැහැ. එතකොට මට තිබුණු වගකීම තමයි අනුග්‍රහයක ගිවිසුම ඉදිරිපත් කරන්න. දැන් ඒ අනුග්‍රහය ගිවිසුමයි පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කරලා සභාගත කරලා තියෙනවා. එතකොට මේවා ඇත්ත වශයෙන්ම මේ රටේ ජනතාව දැනගන්න ඕනේ. මේ විදිහටයි මේක ඒ ඒ ඒ ගිවිසුමක් අවසානයේදී අස්සම් වුණේ කියලා අස්සම් කරේ කියලා. ඉතින් විශේෂයෙන්ම ඒ විපක්ෂයේ ඉන්න අය විශේෂයෙන්ම මේවා හරියට ගොනු කරගෙන කතා කරන්න ඕනේ. මොකද අර මම කලින් කිව්වා වගේ ඕනම ගිවිසුමකදී විනිවිදභාවයක් තියෙන්න ඕනේ. ගිවිසුමක් අස්සම් කරනකොට විනිවිදභාවයක් අවශ්‍යයි. දැන් අපි MCC ගිවිසුම ගමු තවත් ගිවිසුමක් ඇටියට. මේ MCC ගිවිසුම පිළිබඳ මම එවකට හිටපු රජයේ කැබිනට් ඇමතිවරයෙක් කටයුතු කරනකොට ආර්ථික මණ්ඩලයට නිතර නිතර සහභාගී වුණු කෙනෙක් ඇටියට මම දැක්කා එවකට හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල
සිරිසේන.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නොයෙකුත් අවස්ථාවලදී මේ ගිවිසුමට එරෙහිව ප්‍රකාශ ඉදිරිපත් කරා. එතුමා එතනින් නැවතුනේ නැහැ. එතුමා කැබිනට් පත්‍රිකා දෙකකුත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා. මේ ගිවිසුම අස්සම් කරන්න පෙර ඒක තවදුරට අධ්‍යයනය කරලා සංශෝධන අවශ්‍ය නම් ඒ සංශෝධන සහිතව පමණක් අස්සම් කළ යුතුයි කියලා. අවසානයේදී ඇත්ත වශයෙන්ම එතුමා විශේෂයෙන්ම එතන සඳහන් කරා ඉඩම් ක්ෂේත්‍රය පිළිබඳව තවදුරට අනිවාර්යයෙන්ම අධ්‍යයනයක් කළ යුතුයි කියලා. එතකොට අවසානයේදී එතුමා කැබිනට් මණ්ඩලයේ ප්‍රකාශයක් කරා ජනාධිපති මැතිවරණය අතළඟ තියෙන නිසා ජනාධිපති මැතිවරණයෙන් පස්සේ අලුතෙන් පත්වෙන ජනාධිපතිවරයාටත් ඒ රජයටත් අවස්ථාව දෙන්න ඕනේ කියලා මේ MCC ගිවිසුම අධ්‍යයනය කරලා මේක තවදුරට අස්සම් කළ යුතුද නැද්ද කියන තීරණය ගන්න. එතකොට සභාපතිතුමා ඒ අනුව තමයි අද ඒක නැවතිලා තියෙන්නේ. එතකොට අපේ රජය මේ වෙනකොට කොමිටුවක් පත් කරලා ඒ කොමිටුවෙන් වාර්තාවක් ලබාගෙන ඒ වාර්තාව තවදුරට අධ්‍යයනය කරගෙන යනවා. ඉතින් ඉදිරියේදී ගන්න තියෙන ස්ථාවරය අපි විනිවිදභාවයකින් වගකීමකින් රටට අපි එළිදරව් කරනවා. හැබැයි සමස්තයක් හැටියට මට කියන්න තියෙන්නේ ඕනම රටක විදේශ ප්‍රතිපත්තියක් විය යුත්තේ ඒ රටට වාසිදායක විදේශ ප්‍රතිපත්තියක් හැටියටයි. එතකොට අපි ජාත්‍යන්තර ගිවිසුම් අස්සම් කරන්න අපි පසුබයින්නේ නැහැ. ජාත්‍යන්තර ගිවිසුම් අපිට ඉදිරියේදී සමහරක් අවස්ථාවලදී අස්සම් කරන්න සිද්ධ වෙයි. රටට වාසිදායක තත්ත්වයක් අපි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම්
ජාත්‍යන්තර
ගිවිසුම් හරියාකාරව අධ්‍යයනය කරලා විශේෂයෙන් මේ ජාත්‍යන්තර ගිවිසුමට අදාළ පාර්ශ්වයන් සමග අපි විනිවිදභාවයකින් සාකච්ඡා කරන්න ඕනේ. දැන් මේ MCC ගිවිසුමට තියෙන විශේෂ විවේචනයක් තමයි ගිවිසුම අඳුල්ලා දෙනකොට ඔක්කොම පාර්ශ්වයන් ගෙන්න ගත්තා. ඒ විවිධ ආයතන රජයේ තියෙන විවිධ ආයතන ඒ වගේම අමාත්‍යංශ. හැබැයි ඊට පස්සේ එයාත් එක්ක කිසිම සම්බන්ධතාවයක් තියාගත්තේ නැහැ කියලා. ඉතින් එහෙම කරන්න බෑ. එතකොට තමයි ඇත්ත වශයෙන්ම විවේචන ඉදිරිපත් වෙන්නේ. ඉතින් විනිවිදභාවයකින් කටයුතු කරලා ඒ සියලුම දෙනාගේ අදහස් යෝජනා ලබාගෙන ඉන් අනුතරුව තමයි අපි ගිහිල්ලා එවැනි දෙයක් අස්සම් කරන්න ඕනේ. විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕනේ MCC ගිවිසුම ගැන කතා කරනකොට ඒකේ ලොකු මේ භයානක තත්ත්වයක්
තියෙනවා.
එක තැනක බොහොම භයානක තත්ත්වයක් තියෙනවා. MCC ගිවිසුම ජාත්‍යන්තර නීති යටතටයි අහුවෙන්නේ කියන සඳහනක් තියෙනවා. එතකොට නීතිපතිතුමත් ඇත්ත වශයෙන්ම පෙන්ලා දීලා තියෙනවා. නීතිපතිතුමත් පෙන්ලා දීලා තියෙනවා දේශීය නීතියට ඉක්මවා යන්න බෑ කියලා කිසිම ගිවිසුමක්. ඉතින් මේ වගේ දේවල් ඇත්ත වශයෙන්ම අපි සාකච්ඡා කරලා විනිවිදභාවයකින් අපි ඒ පිළිබඳ කටයුතු කරලා ඉන් පසුව පාර්ලිමේන්තුවටත් එවැනි දේවල් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමෙන් අනතුරුව තමයි ඒ ගිවිසුම් ඉදිරියේදී අස්සම් කරනවා නම් අපි අස්සම් කරන්න කියන එක විශේෂයෙන් සඳහන් කරමින් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ඉදිරියටත් අපි කටයුතු කරන්න සැදී පැහැදී ඉන්නවා කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Vijitha Herath, you have 5 minutes.
ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි, ඉතිහාසයේ සරදම වරාය ජූසුම් අස්සම් කරපු ඇමතිවරයා අද කියනවා මම මුකුත් දැනන් හිටියේ නැහැ, මම යනකොට ඔක්කොම කරලා තිබ්බේ, මට තිබුණේ බලන් ඉන්න විතරයි කියලා. නමුත් අපේ රටේ ජාතික ආර්ථිකයට බරපතල තත්ත්වයක් ගෙනත් දීපු වරාය ගිවිසුම් වගේ ගිවිසුම් අපි අස්සම් කළා දැන් ඉවරයි. දැන් ඒවා සිද්ධ වෙලා අවසానයි. ඒ ගිවිසුම් විතරක් නෙමෙයි නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි, ඉන්දියාවත් එක්ක අපි වෙළඳ ගිවිසුම් අස්සම් කරා, සිංගප්පූරුවත් එක්ක ගිවිසුම් අස්සම් කරා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුවත් එක්ක විවිධ අවස්ථාවලදී අවබෝධතා ගිවිසුම් අස්සම් කරනවා. ඒවයින් අපි ලබාගත් වාසිදායක තත්ත්වය මොනවද, රටට ලැබිච්ච වාසි අවාසි මොනවද, ඒව හරියට කිරලා මැනලා බැලුවොත් අවසාන විග්‍රහයේ තියෙන්නේ වෙච්ච අවාසි වැඩි අපේ රටට ලැබිච්ච වාසි වලට වඩා. ඒක තමයි ඇත්ත. මේකට ප්‍රධාන හේතුව ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, අපේ රටේ ජාත්‍යන්තර ගිවිසුම් ආර්ථික වේවා ආරක්ෂක වේවා වෙනත් ගිවිසුම් අස්සම් කරද්දී ජාතික ප්‍රතිපත්තියක් නැහැ, නැෂනල් පොලිසි එකක් නැහැ. මොන නිර්ණායකයන්ද අපි අනුගමනය කරන්න ඕනි, මොන නිර්ණායකයන්ට අනුකූලවද අපි ගිවිසුම් අස්සම් කරන්න ඕනි, අන්න ඒක විනිවිද පෙරණ ආකාරයකට සදාගත යුතුව තියෙනවා. ඉතින් නමුත් කොයි ආණ්ඩු බලයට පත් වුණත් ඒ ආණ්ඩු තමන්ගේ උමනාව මත ගිවිසුම් අස්සම් කරා මිසක් රටේ ජනතාවගේ ජාතික අවශ්‍යතාවය මත ගිවිසුම් අස්සම් කළා රටට යහපතක් වෙලා නැහැ. ඒක තමයි ඇත්ත. අද MCC ගිවිසුම ගැන කතා කරනවා. එතකොට එදා ආණ්ඩු ඉඳෙද්දි MCC ගිවිසුම අස්සම් කරන්න අවශ්‍ය කරන අනුග්‍රහය අනුබල සියල්ල ලබා දීලා MCC ගිවිසුම සම්බන්ධයෙන් කමිටුවක් පත් කරා. ඒ කමිටුවේ අධ්‍යයනය කරලා වාර්තාවක් ලබා දුන්නා. ඉතා පැහැදිලිව ඒ වාර්තාවට අනුව MCC ගිවිසුම රට අහිත කරයි කියලා එහි නිශ්චිතව සඳහන් වෙනවා. තවදුරටත් මොනවද අධ්‍යයනය කරන්නේ, ආයේ මොනවද කාලෙ ගන්න? එතුමාම පිළිගන්නවා නම් මේකේ ජාත්‍යන්තර නීතියට අදාළව තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ, දේශීය නීතියට අදාළව මේ ක්‍රියාත්මක කරන්න බැහැ කියලා. තව මොනවද අධ්‍යයනය කරන්න තියෙන්නේ? අවුරුද්දක් ගියා තාම ඔබතුමා අධ්‍යයනය කරනවද? හරි, ඇයි බය? MCC ගිවිසුම අපි අස්සම් කරන්නේ නැහැ, රජයක් විසියට ප්‍රතිපත්තියක් විදියට අපි තීරණ අරගෙන ඉවරයි. එහෙම කියන්න තාම බයයි, තාම කියන්නේ නැහැ ඒක. දැනුත් අවසානයේදී කිව්වේ මොකද්ද? අපි තවදුරටත් ඒක අධ්‍යයනය කරලා එහෙම කරලා තමයි අපි අස්සම් කරනවද නැද්ද කියන එක තීරණය කරන්න කියලා. ඇමරිකා එක්සත් ජනපදයේත් එක්ක එදා එක්සත් ගිවිසුම අස්සම් කරපු හැටි අපිට මතකයි. 2007 මාර්තු මාසේ එවකට ආරක්ෂක ලේකම්වරයා ගෝරාබේ රාජපක්ෂ මහත්මයා, ඇමරිකාවේ එදා හිටපු ලංකාවේ තානාපතිවරයා රොබර්ටෝ බ්ලේක් ඒ දෙදෙනා අතර තමයි ගිවිසුම අස්සම් කරේ. මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැහැ. මාස දෙකමාරක් විතර තිස්සේ ප්‍රශ්න කරලා අන්තිමට ටිපෙක්ස් කරපු ආරක්ෂක ගිවිසුමක් තමයි මේ පාර්ලිමේන්තුව සභාගත කරේ. ඒ ගිවිසුමේ සම්පූර්ණ කොටස් සහිත වර්තාව ඉදිරිපත් කරෙත් නැහැ. එහෙම තමයි ඉතිහාසයේ ගිවිසුම අස්සම් වුණේ. ඒ නිසා ඇමරිකාවත් එක්ක MCC ගිවිසුම අස්සම් කරන්නේ නැහැ කියන සාහිතිකේ කිසිසේත්ම දෙන්න බෑ. ඒ එදා ආරක්ෂාවට බරපතල තර්ජනයක් වෙච්ච එක්ස ගිවිසුම අස්සම් කරා නම් ආර්ථික වශයෙන් අපිට හානිදායක තත්වයක් එන MCC ගිවිසුම අස්සම් කරන්නේ නැහැ කියන සාහිතිකේ කොහොමද දෙන්නේ? ඒ නිසා වගකීමෙන් අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා හරියට කියන්න MCC ගිවිසුම අස්සම් කරනවද නැද්ද? අපි ඒක කරන්නේ නැහැ. ඇමරිකාවට ඒක නිලවසෙන්
දැක්වෙන්නේ.
එහෙම කියන්නේ නැහැ. එහෙම කියන්න බයයි. ඒ නිසා ඒ தත්ත්වය වෙනස් කරන්න ඕනි. ඒක අවධාරණය කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි, අවසන් මිනිත්තු දෙක නිසා මේ මතුවලා තියෙන කොරෝනා தත්ත්වය පිළිබඳවත් කෙටියෙන් මම වචන දෙක තුනක් කතා කරන්නම්. ඒ தත්ත්වය පාලනය කරන්න සෞඛ්‍ය බලධාරීන්ගේ පැත්තෙන් යම් ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බව ඇත්ත. ඒ ගැන අපි සතුටු වෙනවා. නමුත් දැන් දවස් 5ක් විතර වෙනවා බොහෝ ප්‍රදේශවල ඇඳුරු නීතිය දාලා, විශේෂයෙන්ම දිවුලුපිටිය, වේයන්ගොඩ, මීරිගම සමහර ප්‍රදේශවලට, ගම්පහ පොලිස් බලප්‍රදේශ 17කට මේ වෙනකොට පොලිස් ඇඳුරු නීතිය දාලා තියෙනවා. දවස් 5ක් තිස්සේ ඇඳුරු නීතිය දාලා තියෙන එකත් එක්ක ආර්ථික වශයෙන් බරපතල පීඩාවන්ට ජනතාව ලක් වෙලා තියෙනවා. තවමත් රජය පැහැදිලි නිරවුල් වැඩපිළිවෙලක් හැදුවේ නැහැ ඒ ජනතාවගේ අත්‍යවශ්‍ය කෑම බීම ආහාර පාන ටික ලබා දෙන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් එහෙම නැත්නම් සමෘද්ධි සේවා නිලධාරී හරහා හෝ වෙනත් රජයේ කවර හෝ ආයතන භාවිතා කරලා හෝ ඒ අයට අවශ්‍ය කරන භාණ්ඩ ටික මිලදී ගන්න පුළුවන් ක්‍රමයක්, ඇත්තට මිලදී ගන්න නෙමෙයි, එයට සහන විදියට ලබා දෙන ක්‍රමයක් තවමත් හදලා නැහැ. දවස් 5ක් එක දිගට රස්සාවට යන්න බෑ. කුලි වැඩ කරපු අයට ආදායමක් නැහැ. එතකොට කඩවල ටික ඔක්කොම වහලා තියෙන්නේ. කඩයක් කරලා නිකම් බඩු දෙන්න බෑ. ඒවා ඔක්කොම නීති අනුව වහලා තියෙන්නේ. ඉතින් මෙවැනි තත්ත්වයක් අනුව රජයක් විදිහට වගකීමෙන් මැදිහත් වීමක් කළ යුතුව තියෙනවා. තවමත් එහෙම මැදිහත් වීමක් කරලා නැහැ. කොරෝනා පාලනය කරපු එක ගැන යම් උදම් මැනීම අපිට ඇහෙනවා. හැබැයි පාලනය කරපු
honorable member your time is up please wind up.
පාලනය වුණා නම් නැවත මෙවැනි කොරෝනා රැල්ලක් මතුවෙන්න බෑ. ඒ නිසා කොරෝනා ඉවර නෑ. කොරෝනා තාම තියෙනවා. ඒක හරියට තේරුම් අරගෙන විශේෂයෙන්ම මේ කොරෝනා තත්ත්වයටදී පීඩාවට ලක් වෙච්ච ගම්පහ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා අත්‍යවශ්‍ය සේව ආහාර ද්‍රව්‍ය ලබා දීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කරන්න ඉල්ලා සිටිමින් මා නතර වෙමි.
Thank you. Honorable Professor Charita Herat, you have 4 minutes.
Karu Niyojya Kathanayakathumani, ada mema sabhawa kaltabime vivadaya mulika vashayen kendragata wenne api ratak vidihata atsan karapu givusum sambandhawai. Visheshayenma rataka videsha pratipattiyat aarthika pratipattiyat kiyana pradhana pratipatti dekama me givusum gata wenakota ekata gata gahenawa. එනිසා ඒක අර අයිසලේටඩ් ඉන්සිඩන්ට් එකක් විදිහට නෙමෙයි රටක ගිවිසුමක් ගිවිසුම් ගතවීමක් අපි තේරුම් ගත යුත්තේ. විශේෂයෙන්ම අපේ රටේ මේ පහුගිය 2015-2019 ආණ්ඩු කාලේ අපි එක සාම්පල් එකක් විදිහට ගත්තොත් අපිට පේනවා ඒ ආණ්ඩුවේ ප්‍රධානම දේශපාලන පිළිගැනීම උනේ රට තුල තියෙන දේශීය ආර්ථිකමය මොඩලයන් සියල්ල පැත්තකට දාලා විදේශීය කේන්ද්‍රීය යම් ආර්ථිකයක් එහෙම නැත්නම් විදේශීය මත පදනම් වෙන ආර්ථිකයක් දක්වා ඒක විතන් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ ආණ්ඩු කාලේ රාජ්‍යයේ බලය දියකර හරින නැත්නම් රාජ්‍යයේ හකුලවන වැඩසටහන් ගණනාවක් එක්ක තමයි ඒ ආර්ථිකය ක්‍රියාත්මක වුණේ. එනිසා අර UN වල ගත්ත ගිවිසුම් වේවා එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලේ අපේ රට නියෝජනය කිරීමේ ක්‍රියාවලිය වේවා එහෙමත් නැත්නම් වෙනත් ආර්ථිකමය ගිවිසුම් වේවා මේ සියල්ලම නියෝජනය කෙරුවේ ලංකාව පැත්තේ ඉඳලා ලංකාව දෙස බැලීමක් නෙමෙයි ජිනීවා පැත්තේ ඉඳලා ලංකාව දෙස බැලීමක් වොෂින්ටන් පැත්තේ ඉඳලා ලංකාව දෙස බැලීමක් තමයි මේක ඇතුලෙන් නියෝජනය වුණේ. එනිසා looking sri lanka from the perspective of geneva wage tattweka tamai e aanduwa weda keruwe e nisai garu niyojya kathanaayaka thumani me givisum athule tiyena deshapalane ada apita eliyata ganna vela tiyenne visheshenma singapore givisuma garu mahinda samarasinghe mattuma matu keruwa singapore givisuma sambandha karane ape rate deshapalane athule thiranaatmakawa saakatcha vela tiyenawa 2018 පළවෙනි මාසේ 23 වෙනිදා සිංගප්පූරු ගිවිසුම අස්සම් කෙරුවේ අද ඔය කියන ප්‍රජාතන්ත්‍රීය ආකෘතිය ඇතුලේ නෙමෙයි පාස්කල් ලින්ගම් මැතිතුමාලා වගේ අය ඇතුලේ හදපු ගිවිසුම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි එළියට ආවේ නිමි භාණ්ඩයක් විදිහට එන් ප්‍රොඩක්ට් එකක් විදිහට. ඒ නිසායි අද අපේ මහින්ද සමරසිංහ මැතිතුමා කිව්වා වගේ මේ රටේ සංවිධාන ශේෂ්ත්‍ර ගණනාවක් මූලික අයිතිවාසිකම් නඩු විදිහට මේක එළියට අරන් ඇවිල්ලා මේ ගිවිසුම අද වෙනකොට අස්සම් කරලා තිබුණාට ඒක ක්‍රියාත්මක කිරීම යම් දුරකට නිමා කරන්න නැත්තම් බහා තබන්න පුළුවන් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේක ඒ ආණ්ඩුවේ දේශපාලනය පිළිබඳ අදහස මූර්තිමත් වෙනවා. මේ ගිවිසුමේ ප්‍රධාන අභිමතාර්ථ මොනවද කියලා බැලුවොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම ඒකෙන් ආවරණය කරන දේවල් අතර සේවාවන් services investment intellectual properties telecommunications commerce trade facilitations government procurements competitions මේ පළල් විෂය ධාරාවක් ඇතුලේ සිංගප්පූරු ගිවිසුම හරහා අපේ රටේ ආර්ථිකය බරපතල ලෙස අර්බුදයකට තල්ලු කරන්න උත්සාහ කරා. අපි විශ්වාස කරන්නේ සෞභාග්‍ය දැක්ම වැඩසටහන හරහා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ රාජ්‍ය අපි ආරක්ෂා කරනවා. මේ රටේ රාජ්‍ය ආරක්ෂා කරනවා කියනකොටම ලාබෙට සමහරු කියනවා 77 ආර්ථිකය ආයි ගේනවායි කියලා. ඒක එහෙම නෙමෙයි. අපි විශ්වාස කරන්නේ රාජ්‍යයට මැදිහත් වීමේ ඉඩක් තියෙනවා වගේම රාජ්‍යයට විවසායකත්ව ඉඩක් තියෙනවා. State is given, we have given the power to state to intervene. At the same time we think that it has entrepreneurial rights. ඒ කියන්නේ state කියන රාජ්‍යයට ආයෝජනමය විවසායකමය ඉඩක් තියෙනවායි කියලා අපි විශ්වාස කරනවා. මෑතක ඇමරිකානු ඉතාලියානු සම්භවයක් තියෙන වැදගත් ආර්ථික විද්‍යාඥයෙක් මරියානා මසිකු කියලා ලිව්ව මතක් එන්ටපේරියල් ස්ටේට් කියලා. ඒක ඉතාම වැදගත් ඒ කෘතිය ඇතුලේ අපි විශ්වාස කරන්නේ රජය රටේ ජනයා හදන හැම භාණ්ඩයක්ම අපි හදනවයි කියන එක නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. රාජ්‍යය ශක්තිමත් කරනවයි කියන්නේ රටේ පෞද්ගලික අංශ ජනතාව හදන හැම නිමි භාණ්ඩයක්ම අපි
හදනවයි කියන එක. Honorable member, you have 2 more minutes.
අපි විශ්වාස කරන්නේ රාජ්‍යය මැදිහත්ව කරුවෙක් වශයෙන්ුත් ආයෝජකයෙක් වශයෙන්ුත් ශක්තිමත්ව ඉස්සරහට ගන්න අලුත් දැක්මක් ලෝකේ ඇවිල්ලා තියෙනවා. එනිසා ඉන්ටර්වෙන්ෂනලිස්ට් අප්‍රෝච් එකයි එන්ටර්පේරියල් අප්‍රෝච් එකයි කියන දෙකම මැදිහත්කරුවාගේ ශක්තියයි මැදිහත්කරුවාගේ භූමිකාවයි ආයෝජකයාගේ භූමිකාවයි කියන දෙකම එකතු කරපු රාජ්‍යයක් සෞභාග්‍ය දැක්ම හරහා අපි විශ්වාස කරනවා. ඒක හරහා සංවර්ධනයයි ප්‍රතිසංස්කරණයයි කියන දෙයන්ෂෙන් මේ රට වෙනස් කරන්න අපි වැඩ කරනවා. ඒකෙදි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජාත්‍යන්තර ගිවිසුම් එක්ක අපි එකතු වෙනවා, ජාත්‍යන්තරෙත් එක්ක අපි වැඩ කරනවා. අපි ජිනීවා එහෙම නැත්නම් UN සංවිධාන යාන්ත්‍රණයත් එක්ක හිට ගන්නවා. අපි එකෙන් අයින් වෙනවා නෙමෙයි, හැබැයි එහෙම හිටගන්නේ ජිනීවා වල ඉඳලා කොළඹ දේස බලන, වොෂින්ටන් වල ඉඳලා කොළඹ දේස බලන දේශපාලනයට විරුද්ධව කොළඹ දේස සිට වොෂින්ටන් බලන, ජිනීවා බලන දේශපාලනයක් සෞභාග්‍ය දැක්මාරා අපි ඉදිරිපත් කරනවායි කියලා ප්‍රකාශ කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පයෙන් නිමා කරනවා.
Thank you.